දැන් මේ අද අපි කතා කරගෙන යන කොටස ව්‍යාකරණ පොත්වලදී අපේ පාලි ව්‍යාකරණ පොත්වලදී මේ කොටස අහුවෙන්නේ නැහැ. يعني මේක ඉංග්‍රීසි ව්‍යාකරණය එහෙම අසුරු කරගෙන කරපු බෙදීමක්. හැබැයි මේ බෙදීම බොහොම වැදගත් වෙනවා අපිට වාක්‍යයක අර්ථ දෙක හරියට වෙන් කරගන්න. අර්ථ හරියට ගන්න. ඒ නිසා ඉතින් අපි බාලාවතාරය රූප සිද්ධිය වගේ කරත් මේ කොටස අහුවෙන්නේ නැහැ. ඒ නිසා ටිකක් අවධානයෙන් මේක කරගන්න. ඒක සීරා. ඒ
කියන්නේ
සාමාන්‍යයෙන් බලන්න මේ පොළොත් සාමිනාන්තයේ ගේම කමෙන්ට් එකක්. මේ චතරම් පාලි භාෂාවට මම වගේ බෙදීම් කරලා තියෙනවා. ඉංග්‍රීසියේ තියෙනවා මේ බෙදීම. ඉංග්‍රීසි ව්‍යාකරණ පොත්වල. පොඩ්ඩක් මොල්ටි ද කියාගෙන යමු බලන්න මේක.
වාක්‍ය වනාහි සමීක්ෂ වාක්‍ය මිශ්‍ර වාක්‍ය සංහත වාක්‍ය වශයෙන් පිළිගනිමි. එක් කර්තෘ වාක්‍යයෙන් හා එක් අවසාන ක්‍රියාවකින් යුක්ත වූයේ අමිශ්‍ර වාක්‍ය නමි. නමෙහි උදාහරණ පුරිතෝ කෙත්තං පදති න පුක්ඛ ගන්ධෝ පටිවාච වේති කුමොක්න සම්මෝහ
සම්මෝහ මාපාදි
හත්තු කර්ම ක්‍රියාවන්ට අය විශේෂණ පදාදිය නිසා වාක්‍ය වතරන් දික්වත් ඇත්තේ එක් කර්තෘ වාක්‍යයක් හා එක් අවසාන
කර්තෘ වාචකයක් හා
එක් අවසාන ක්‍රියාවක් නම් එය සමිත වාක්‍යමය. පාතු භූත සත්තරතනෝ රාජා කාලිංගෝ චක්කවර්ති ඒක දිවසං සබ්බාලංකාර පතිමන්ඩිතෝ මාලා විලේපන ධාරෝ මාලා විලේපන ධාරෝ සබ්බ සේතං කේලාස කූට පටිභාගං ගජරතනං
ආරුයිහ කියන එක ගජරතන මාරුයිහ
මාසා පිටුන්නම් අස්සම පදං පායාති.
ඒ ටික එතකොට දැන් මේ 6 වෙනි පරිච්ඡේදයේදී වාක්‍ය වර්ග ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. එතකොට මේ අවසාන පාඩමට දාලා තියෙන ඉතින් මේ ටික ටිකක් සංකීර්ණයි. ඉංග්‍රීසි ව්‍යාකරණයේදී වුණත් මේ කොටස තියෙන්නේ අන්තිමට විස්තර කරන්නේ. ඒ වගේම දැන් පාලි වාක්‍ය ගැනත් මේ විදිහට විස්තර ඇතුව කතා කරන්නේ ටිකක් අර මුල් ටික දැනගත්තයින් පස්සේ. එතකොට මේක වාක්‍ය කොටස් තුනකට බෙදන්න පුළුවන්. අමිශ්‍ර වාක්‍ය, මිශ්‍ර වාක්‍ය, සංහත වාක්‍ය කියලා. එතකොට ඒකම තවත් කොටස් දෙකකටත් බෙදලා පෙන්නනවා ඉස්සරහදී. සංහත වාක්‍ය, සංකර වාක්‍ය කියලා. අපි ඒව පස්සේ කතා කරමු. එතකොට මුලින්ම විස්තරයක් කරන්නේ මේ අමිශ්‍ර වාක්‍යයක් කියන්නේ මොකක්ද කියන එක. පොඩ්ඩක් එතකොට මේ අමිශ්‍ර වාක්‍යයක තියෙන ප්‍රධාන ලක්ෂණේ තමයි එක කර්තෘ වාචකයකුත් එක අවසාන ක්‍රියාවකුත් තියෙන එකකට තමයි කියන්නේ අමිශ්‍ර වාක්‍යයක් කියලා. නිකන් නම් සඳහන් එක දෙක තුනක් බදාන දෙයක්. ඒ මොනිට නේ අමිශ්‍ර. එතකොට ඒ එක කර්තෘ වාචකයක් කියන කී තේරුම මොකක්ද?
කර්තෘ
පදයක්. ඔව් දැන් තව විශේෂණ පද ඒවා තියෙන්න පුළුවන්. හැබැයි කර්තෘ කෙනෙක් ඉන්නේ කෙනෙක්යි අර්ථය. මුළු වාක්‍යෙම ගත්තම මුල ඉඳන් අගට එක කර්තෘ කෙනා ඉන්නේ. විශේෂණ පද ඊට සමාන ප්‍රථමා පද තව ගොඩක් තියෙන්න පුළුවන්. හැබැයි කර්තෘ කෙනෙක් විදියට ඉන්නේ කෙනයි. ඒ වගේම ක්‍රියාපදත් තියෙන්නේ අවසාන ක්‍රියා තියෙන්නේ එකයි. දැන් පූර්ව ක්‍රියා වුණ තරම් තියෙන්න පුළුවන්. අවසාන ක්‍රියා වශයෙන් තියෙන්නේ එක ක්‍රියාපදයයි. ඔන්න උදාහරණ ටිකෙන් ඒ ටික පේනවා. පළවෙනි එක පරිවර්තනය කරලා කියමු බලන්න. පුරිසෝ
පුරිසෝ
තේරුම කියමු මං පාලියෙන් කියන්නේ. පුරිසෝ
පුරුෂයා
කෙත්තං කසති සීසයි. ඔව් සිංහලින් කියවම ඇති පාලි කොටසයි කියන්න ඕනේ. මම පාලියෙන් කියනවා. අසුළු බුල්ලා එහෙම සිංහලින් කියන්න. එතකොට මේකේ පුරිසෝ කියන්නේ මේකේ උක්ත පදේ. කත්‍රු උක්ත කත්‍රු. කසති කියන්නේ අවසාන ක්‍රියාව. එතකොට එක ක්‍රියාවයි එක කත්‍රෝ වාචකයයි තියෙන්නේ. මේකේ නම් විශේෂණ පදත්මකුත් නැහැ. කෙත්තං කියන්නේ කර්මපදේනේ. දෙවෙනි වාක්‍ය පුප්ප ගන්ධෝ පුෂ්ප ගන්ධය මල්වල සුවඳ. පටිවාතං පටිවාතං උඩු සුළඟට න ඒති නොහමයි කියනවායි කියන එක. ඒක හදාගන්නේ මුද්‍රණ දෝෂයෙන්ම තියෙනේ. එතකොට මේකේ න ඒති කියන තැන ඒති කියන එක තමයි ක්‍රියාපදයේ අවසාන ක්‍රියාව. එක ක්‍රියාවයි තියෙන්නේ. පුප්ප ගන්ධෝ කියන්නේ මල් වල සුවඳ කියන එකයි. පුප්පාණං ගන්ධෝ පුප්ප ගන්ධෝ පුෂ්පයන්ගේ ගන්ධය පුෂ්ප ගන්ධයයි. මේ විදිහට. එතකොට පටිවාතං කියන පදේ ඒ එන තැන යන තැන ගැන කියවෙන පදේ ဒုတိයයි කියලා අපි කිව්වා. න කියන්නේ නිපාතය. ඒ අර්ථ ගොඩක යෙදෙනවා. නිපාතේ අර්ථ 6ක යෙදෙනවා. මෙතනදී එතකොට එන්නේ නැහැයි කියන අර්ථය. තුන්වෙනි උදාහරණය. කෝ කවරෙක් සම්මෝහං මුලා බවට න ආපාදි නොපැමිණේද. මේක ඇත්තම අර්ථය ආපාදි කියන්නේ අතීත ක්‍රියාපදේ. නොපැමිණියේද කියන එකයි අර්ථය. ඒ වුණාට මේක විස්තර කරද්දී වර්තමාන කාලිකව තමයි අට කතාව විස්තර කරලා තියෙන්නේ. අර්ථය නොපැමිණේද කියලා ඒකට අර්ථ කියන්න ඕනේ. කෝ සම්මෝහං නාපජ්ජති කියලායි අට කතාවේක විස්තර කරන්නේ ওই පදේ. කෝ සම්මෝහං නාපජ්ජති. කවරෙක් මුලා බවට න ආපජ්ජති. නොපැමිණේද. ආපාදී කියන එකත් ආපාදීති කියන ක්‍රියාපදෙන් ආපාදීති කියන වර්තමාන ක්‍රියාපදෙන් තමයි හැදෙන්නේ.
ඒක අතීතයේ තිබ්බට වර්තමානයේ
අර තේම අපි කලින් කතා කරන්නේ. ඒක දැන් මතක තියෙන්න ඕනේ. අර
එමේ
විභක්ති වෙලා ඒ අර්ථ වෙනස් වෙනවා. ඒ තියෙනවා ඒ එකම ඔකේ පාලියේදී ගොඩක් යෙදෙනවා විභක්ති පෙරලි. එතකොට පුරුෂ පෙරලි මම කලින් කිව්වා. පුරුෂ පෙරලි ඒ වගේම කාල පෙරලි සිද්ධ වෙනවා.
කලින් තිබුණ ප්‍රශ්නේ අර
ඒ ගොඩාක් තැන් වල ඒ තැන් වල අට කතාවේ කියනවා. මෙතන විභක්ති පෙරලි වශයෙන් ගන්න. මේ කියන මෙතන පුරුෂ තන කියන්නේ ස්ත්‍රීලිංගයේ ස්ත්‍රීලිංග වාචක පුල්ලිංග පදයක්. අන්න ඒ වගේ කියලා කියනවා. ඒ කියන්නේ ස්ත්‍රීලිංග වර්ථයෙන් පුල්ලිංග පදේ යෙදුනා. එහෙම කියලා කියනවා ඉතින්. අපි ඒවා ඉස්සරහට කතා කරගෙන යද්දී ගැටලු විසඳ ගන්න පුළුවන්. මේ කලිනුත් ආවේ එක තැනක් යදිදන් කියන තැන මම කිව්වේ ඒක පරිවර්තනය කරේ යෝ අයන් යදිදන් මහා කස්සපෝ හරි යදිදන් මහා කච්චානෝ කියලා හරි කියන තැන යෝ අයන් මහා කච්චානෝ යම් මේ කච්චායන මහරහතන් වහන්සේ කියලායි කියන්නේ. පැහැදිලිද? ඒ වගේ ඒකට ඒක විභක්ති එතනදී යම් විභක්ති පෙරලිය ලිංග ඕ විභක්ති පෙරලිය හරි ඊට පස්සේ විස්තරයක් කියනවා ඒ කතෘ කර්ම ක්‍රියාවන්ට විශේෂණ පද ආදී එකතු නැයි කියලා කොයිතරම් මේ වාක්‍ය දිග වුණත් මේ වාක්‍යයේ අර කලින් කියපු ලක්ෂණේ නම් තියෙන්නේ එකම අවසාන ක්‍රියාවයි එක කර්තෘ වාචක පදයයි නම් තියෙන්නේ මේක කොයිතරම් දිග වුණත් පිටරක් දිගට ලිව්වත් මේක අමිශ්‍ර වාක්‍යයක්ම තමයි පැහැදිලිද උදාහරණයක් දීලා තියෙනවා ගොඩක් දිගයි මේකේ ඉස්සරහට වෙන් කරලා කියනවා එතකොට මේකේ රාජා කියන පදේ තමයි කත්‍රෝ පදේ කාලිංග රජතුමා එතකොට ඒකට විශේෂණ පද තව ගොඩක් දීලා තියෙනවා අවසාන ක්‍රියාපදේ තමයි පායාසි කියලා තියෙනවා එතකොට කර්මපදේ තමයි අස්සම පදං ආශ්‍රම පදය විත පදයට එතකොට ඉතිරි පද මොනවද කියන එක අපි ඉස්සරහට විස්තර කතා කරනවා ඒ විශේෂණ පද ටිකක් තියෙනවා අපි කියාගෙන යමු පාතු භූත සත්ත්ව රතනෝ
ආතු භූත සත්ත්ව රතනෝ
පහළ වුණා වූ සත්‍රුවන් ඇති
පහළ වුණා වූ සත්‍රුවන් ඇති
චක්කවත්ති කාලිංගෝ රාජා
චක්කවත්ති කාලිංගෝ රාජා
සක්විති කාලිංග රජතුමා
සක්විති කාලිංග රජතුමා
ඒක දිවසං එක් දිනක්
ඒක දිවසං එක් දිනක්
සබ්බාලංකාර පතිමන්ඩිතෝ
සබ්බාලංකාර පතිමන්ඩිතෝ
සර්වාලංකාරයෙන් සැරසුනේ
සර්වාලංකාරයෙන් සැරසුනේ
මාලා විලේපන දරෝ
මාලා විලේපන දරෝ
මාලා සුව මල් සුවඳ විලවුන් දරනුයේ
මාල් සුවඳ විලවුන් දරනුයේ
සබ්බසේතං
සබ්බසේතං
සම්පූර්ණයෙන් සුදු වූ
සම්පූර්ණයෙන් සුදු වූ
කේලාස කූට පටිභාගං
කේලාස කූට පටිභාගං
කෛලාස පර්වතයට සමාන වූ
කෛලාස පර්වතයට සමාන වූ
ගජ රතනං ආරුහිහ
ගජ රතනං ආරුහිහ
හස්ති රත්නයට නැගී
හස්ති රත්නයට නැගී
මාතා පිතුන්නං
මාතා පිතුන්නං
මව්පියන්ගේ
මව්පියන්ගේ
අස්සම පදං පායාසි
අස්සම පදං පායාසි
ආශ්‍රම පදයට ගියේය
ආශ්‍රම
පදයේ පැහැදිලි නේ කියන්නේ ඒ ඉස්සරහට මේක වෙන් කරලා කියනවා ඊළඟ පිටුවේ මට මතක විදියට 28 පිටුවේ අගට අපි එතනදි කතා කරමු මේකේ කොටස් ටික ගැන වෙන් කරනවා දැන් මේකේ අපිට දැනට අඳුනා ගන්න තියෙන්නේ මේකේ තියෙන එකම කතෘ වාචක පදයයි එකම අවසාන ක්‍රියාපදයයි ඒ ටික අඳුනාගත්තාම එතකොට තේරෙන්න ඕන මේක අමිශ්‍ර වාක්‍යයක් මිශ්‍ර නැති වාක්‍යයක් කියලා තව එකේ මොන හරි ගැටලුවක් තියෙන ඉක්මනට අහන්න බලන්න.
කල්ලාස් කුඩේ කියන්නේ කන්ද.
ඔව්. කන්දක නම, ගලක නම, කූට කියලා කියන්නේ කඳු මුදු නම. වැඩි විස්තර නම් බැලුවේ නැහැ.
පටිභාව කියන්නේ සමානයි.
ඔව්, සමානයි.
කල්ලාස්
සම්පූර්ණ සුදු පාට කන්දක් කියන එකයි පේන්නේ. ඒ කියන්නේ අර සබ්බ සේතං කියලා තියෙනවා. සුදු පාට කන්දක් කියලායි කියන්නේ.
කල්ලාස් කුඩ.
හරි. ඊළඟට දෙවෙනි මිශ්‍ර වාක්‍ය කියන එක ප්‍රධාන අන්තර් වාක්‍යයක් ඇතිව ඒකට යටත් පැවතුම් තියෙන උප අන්තර් වාක්‍ය එකක් හෝ වැඩි ගාණක් තියෙන. වැඩි ගාණකින් යුක්ත වුණ එක වැඩි ගාණක් තියෙන වනං ඒකට කියනවා මිශ්‍ර වාක්‍යයක් කියලා. එතකොට මොකක්ද මේ අන්තර් වාක්‍යයක් කියලා කියන්නේ? ඒ ටිකත් පොඩ්ඩක් කියන්න බලන්න විනය විසුද්ධියස්ම තිබ්බේ.
අන්තර්වාක්‍ය කතු පදයකින් හා අවසාන ක්‍රියාවකින් යුක්ත වී සිටිය කොසම්බක වස්තු
කොසම්බක වස්තු
කොසම්බක වස්තු එහි කියන තථාගතස්ස තත්තහත් කිනාගේන උපට්ඨියමානස්ස වසන භාවෝ සකල ජම්බුදීපේ පාකටෝ අහෝති යන වාක්‍යයේ තථාගතස්ස තත්තහත් කිනාගේන උපට්ඨියමානස්ස වසන භාවෝ යන පරිසමෝහය
සමුදායම
පද සමුදායම කතු වාචකයේ වේ සියලු දඹදිව කුමක් ප්‍රකට වීද තථාගතයන් වහන්සේ එහි ඇත්තදි විසින් උපස්ථාන කරනු ලබමින් වසන බව ප්‍රකට විය. නමුත් මේ පද සමුදායේ ආඛ්‍යාතයක් නැති බැවින් ඒ පද සමුදාය සමූහයක් මිස වාක්‍යයක් නොවේ.
ඒක අපි පොඩ්ඩක් ලියමු. කියද්දි වගේ ලිය වෙනවා නම් නේද? තොට
මේක ඕනේ නේ
මේක තථාගතස්ස කියලා ඒ චට්ටියෙන් තියෙන්නේ කල්හි කියන කතාවක් එතන කියවෙන්නේ. ඇයි එහෙම දාන්න පුළුවන්ද? ඒකට දැන් රීතියක් තියෙන ඕනේ මොන වගේ යෙදීමක්ද? ඇයි එහෙම යෙදෙන්නේ? චට්ටි මේ පදේ චතුත්ති නෙවෙයි. ඒකට වෙන හේතුවක් තියෙනවා. මම කලින් කියලා තිබුණා මේ වසන භාවෝ කියන තැන භාව කියන යෙදීමක් එක්ක චට්ටියක් එනවා කියලා. නෑ මේක නම් තද්දිත නෙවෙයි. ඒ භව තද්දිත එක වෙන කතාවක්. මෙතනදී ඒ වාසය කරන බව කිව්වා. ඒක තමයි. ඊට පස්සේ හරිවත් මතක් වෙන්නේ නැති නේද? ඒතකොට ඒ රීතිය නිසායි මෙතනදී චට්ටියෙන් යෙදිලා තියෙන්නේ. ඒතකොට තත්ත හත්තිනාගේන උපට්ඨියමානස්ස තථාගතස්ස වසන භාවෝ කියන කොටස ඒ විදිහට අර්ථගත්තම හරි. තොටය 1 2 3 කියලා එන කොටස් තුනම එකතුනාම තමයි ඔකේ කතෘ වාචකය වෙන්නේ. සකල ජම්බුදීපේ කියන්නේ සප්තමී පදේනේ. එතකොට මේකේ පාකටෝ අහෝසි කියද්දි උක්ත පද දෙකක් තියෙන්න ඕනේ. දැන් අහෝසි කියන්නේ හූ දහතු පදයක්නේ. එතකොට ප්‍රකට වුණේ කුමක්ද? අපි වෙන වාක්‍යයක් ලියනවා නම් හෙතෙමේ සෝ එහෙම නැත්නම් තන් එය එහෙම නැත්නම් සා ලෝකේ ලෝකයෙහි සා කිව්වොත් නම් පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන මෙහෙමයි වාක්‍ය දැන් එන්න ඕන සෝ ලෝකේ පාකටෝ අහෝසි හෙතෙම ලෝකයෙහි ප්‍රකට විය එහෙම නැත්නම් එය ලෝකයෙහි ප්‍රකට විය ඇයි මේ පාකටෝ කියන පදේ ප්‍රථමාවෙන් ආවේ කියන එක රීති අර ඌදහතු පදයක් අපි මුලින්ම පළවෙනි පොත කතා කරද්දිම කිව්වනේ නේද එතකොට හෝති කියන එකේ අතීත ක්‍රියාපදේනේ ඔය සෝ ලෝකේ පාකටෝ හෝති එතෙම ලෝකයෙහි ප්‍රකට වෙයි ප්‍රකට විය කියන එක අතීත පදේ. එතකොට මෙන්න මේ සෝ කියන පදේ වෙනුවට තමයි අතන තියෙන ජම්බුදීපේ කියලා. එතකොට මේ සෝ කියන පදේ වෙනුවට තමයි මෙන්න මේ 1 2 3 කියන කොටස් තුනම එකට යෙදিলা තියෙන්නේ. ලෝකේ පාකටෝ අහෝසි. ඒ විදිහට තමයි අරකි සකල ජම්බුදීපේ පාකටෝ අහෝසි. සියලු දඹදිව ප්‍රකට විය. කවුද ප්‍රකට උනේ? මොකක්ද ප්‍රකට වුනේ කියන ටික විස්තර කරන්න තමයි අර පද ඔක්කොම ටික යෙදিলা තියෙන්නේ. පැහැදිලිනේ. එතකොට වසන භාවෝ කොහොම වසන කවුද වසන්නේ කොහොමද වසන්නේ කියන ටික විස්තර කරන්න තමයි උඩ ටික ආවේ. තත්ත එහි හත්තිනාගේන ඇත් රජිකු විසින් උපට්ඨිය මානස උපස්ථාන කරනු ලැබමින් තථාගතස්ස වසන භාවෝ තථාගතයන් වහන්සේ වාසය කරන බව. පැහැදිලිනේ. තථාගතයන් වහන්සේගේ වාසය කරන බව කිව්වත් වරදක් නැහැ. සකල ජම්බුදීපේ පාකට අවෝසි. සියලු දඹදිව ප්‍රකට විය. එතකොට මේ මුළු කොටසින්ම කියවෙන්නේ මේ ප්‍රථමා ඒක වචනයේක අර්ථය. ඒ නිසා පැහැදිලිනේ. මේ සෝ කියන පදේ අර්ථය තමයි අර කොටසෙන් ඔක්කොගෙම කියවෙන්නේ. පැහැදිලිද? ඒ ප්‍රකට වුණ දේ කුමක් ප්‍රකට වුණේද ලෝකේ කුමක් ප්‍රකට වීද එහෙම නැත්නම් සියලු දඹදිව කුමක් ප්‍රකට වුණේද කිව්වොත් ඒකට අපි කියනවා සෝ එය ඒ වෙනුවට අපිට දාන්න පුළුවන් අර ඔක්කොම ටික මෙන්න මේ සෝ කියන පදේ අයින් කරලා ඒ වෙනුවට අර ඔක්කොම දාලා උත්තරේ කියනවා තත්ත හත්තිනාගේන උපට්ඨිය මානස තථාගතස්ස වසන බාවෝ මේ ලෝකේ කියන විදිහට මෙතන අපි දානවා සකල ජම්බුදීපේ පාකටෝ අහෝසි එම නැත්නම් ලෝකේ පාගටෝ හොසි. පැහැදිලිද කතාව? හරිනේ නේ.
පටිමානස්කී උපස්ථාන
කරනු ලැබමින්. කරමින් කිව්වොත් දැන් ඒකට උපස්ථාන කරනව නෙවෙයි භාග්‍යතුන් වහන්සේ උපස්ථාන ලැබමින්නේ. ඇත් හස්තිනාගයා විසින් උපස්ථාන කරනු ලැබමින් වසන බව. අර ඊය ප්‍රත්‍ය මතකයේ තියෙන උපට්ඨියමාන කර්මකාරක ප්‍රත්‍ය ඇවිල්ලා තියෙනවා නිය ප්‍රත්‍ය හරි තව ටිකක් ඉස්සරහට යමු ඒක ගැටුවන්නේ නෑ නේ
උපාන්තර වාක්‍ය වෙන්නේ
නෑ මේ තාම එහෙම කතාවේ නෑ ඔන්න ඊළඟට විස්තරයක් කරනවා ඒකයි මේ කිව්වේ මේ මුළු පද උපාන්තර වාක්‍යයක් කියන එකේදී අනිවාර්යයෙන්ම ඒකෙත් වෙනම උක්ත ආඛ්‍යාත සම්බන්ධයක් තියෙන්න ඕන උපාන්තර වාක්‍යකදී තියෙන විශේෂය තමයි ඒ වාක්‍යයක් ඇතුලේ තියෙන වාක්‍යයක් කියලා මතක තියාගන්න ඕනේ උපාන්තර වාක්‍යයක් කියන්නේ වාක්‍යයක් ඇතුලේ තියෙන වාක්‍යයක් එතකොට කලින් අපි ඒවා පෙන්නලා තියෙනවා මෙතන කතා කරලා තියෙනවා එතකොට ඒ අන්තර වාක්‍යයත වාක්‍යෙත් ඒකෙම තියෙනවා වෙනම කර්තෘ කර්ම ක්‍රියාපද. එතකොට ප්‍රධාන ක්‍රියා ප්‍රධාන වාක්‍යෙත් ප්‍රධාන අන්තර වාක්‍යෙත් වෙනම කර්තෘ කර්ම ක්‍රියාපද තියෙනවා. ඒකයි මතක තියාගන්න තියෙන්නේ. එතකොට ඊළඟට ඔන්න ඒ වගේ එකක් කියන්නේ දැන් මේක එහෙම එකක් නෙවෙයි. පැහැදිලිනේ. මේක එහෙම අර මේකත් එතකොට අමිශ්‍ර වාක්‍යයක්ම තමයි. මේ වාක්‍යයත්. නෑ ඒකයි එතන මේක මේ කියන්නේ කියන්නේ අන්තිමට. නමුත් මේ පද සමුදායෙහි ආඛ්‍යාතයක් නැති බැවින් ඒ පද සමූහයක් මිස වාක්‍යයක් නොවේ කියලා අන්තිමට කියන්නේ ඒක. ඊළඟට ඔන්න ආ කියන කී පෙන්නනවානේ යටත් පැවතුම් ඇති බව නම් ප්‍රධාන අන්තර් වාක්‍යයේ සම්බන්ධයක් නැතිව අර්ථය සම්පූර්ණ නොවීමයි. එතකොට ප්‍රධාන අන්තර් වාක්‍ය නැතුව මේ උපාන්තර් වාක්‍යෙන් විතරක් අර්ථය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඊළඟ උදාහරණෙත් කවුද වෙන කවුරු හරි අපි ලියමු තේජානන්දස් මලියම් කරන්නේ. සචේ අහං ගේහං ගමිස්සාමි මාතා කියන්න ඕනේ නැහැ දැන්ට. මාතා පිතරෝ මං සන්තජ්ජෙසන්ති කියලා තියෙනවා. එතකොට මේකේ අවසාන ක්‍රියාව තමයි සන්තජ්ජෙසන්ති. මේකේ දැන් අපි වෙන් කරගද්දි මේ දේ වුණොත් මේ දේ වෙයි කියලා නිගන්නේ. එතකොට අවසානයට කියවෙන මේ දේ වෙනවා කියන ඒ කොටස තමයි ප්‍රධාන වාක්‍ය වෙන්නේ. එතකොට මාතා පිතරෝ මං සන්තජ්ජෙසන්ති කියන එක තමයි දැන් ඒකේ සචේ වගේ පදයකින් සම්බන්ධයක් නැහෙනේ. ඒ තියෙන වාක්‍ය තමයි ප්‍රධාන වාක්‍ය කියලා කියන්නේ. හැබැයි දැන් මේ දැන් තනිකරම ඒ ප්‍රධාන වාක්‍ය විතරක් තිබුණොත් ඒකේ අර්ථය අපිට කියන්න පුළුවන්. හැබැයි උපාන්තර වාක්‍යයේ තියෙන විශේෂත්වය තමයි ඒක විතරක් තිබ්බොත් ඒකේ අර්ථය පැහැදිලි නැහැ. දැන් උදාහරණයකට අපි මුල් කොටස විතරක් ගත්තොත් සචේ අහං ගේහං ගමිස්සාමි. ඉඳින් මම ගෙදර යන්නෙමි නම් දැන් ඔකේ තේර වාක්‍ය නිකන් තව කොටසක් අඩුයි වගේ තේරෙනවා. පැහැදිලි නේද? ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ කියලා හිතෙන්න ඉඩක් තියෙනවනේ. අන්න ඒ නිසා තමයි කියන්නේ මේකේ යටත් පැවතීමක් තියෙනවා. තව කොටසක් අඩුයි වගේ තේරෙනවයි කියන්නේ අර ඉතිරි කොටස තව මේකට සම්බන්ධයක් තියෙනවා කියන එකයි. ඒතර සචේ කෑල්ල නැතුව තිබුණා නම් ඔය ප්‍රශ්නේ නැහැ. අහං ගේහං ගමිස්සාමි. මම ගෙදර යන්නේ. පැහැදිලි නේද? අන්න සචේ කොටස ආපු නිසා තමයි මේ දෙක අතරේ සම්බන්ධය තියෙන්නේ. මේ වාක්‍ය දෙක අතර සම්බන්ධය ඇති කරන්නේ ඒ සචේ කියන නිපාතේ.
සචේ කියන
කොටසේ මේක තමයි ඇතුළේ අන්තර්වාක්‍ය තමයි ඒ වගේ එකක් ඇතුළේ වෙන්නේ. ඔව්. ඉස්සරහට කතා කරනවා කියන ඒ අඳුර ගන්න විදි. එතකොට මේ සචේ කියන නිපාතය ආපු නිසා මේ ස්වාදීන වාක්‍ය තවත් එක්කට සම්බන්ධයක් ඇති වුණා.
ඉස් කියලා දැන්
උපාන්තර වාක්‍ය.
ඉංග්‍රීසි කියලා දැන් නිපැතර කියන්නේ නැහැ නේ.
මට එහෙම. එතකොට අර්ථය වෙනස් වෙනවනේ. ඉතින් අම්මලා තාත්තලා මට තාජනේ කරනවා නම් මං ගෙදර යනවා. ඒක වෙනම ඒක ඉතිරි අර්ථයක් නැහැ. ගෙදරින් යනවා කියලා නම් කියන්න පුළුවන්. අනිත් පැත්තට. තේරෙනවා? ඒ අර්ථයත් ගැලපෙන්නේ.
දැන් එහෙම සමහර වෙලාවට
සත්‍ය කියන්නේ දැන් අපි කොතෙන්ද අඩුවාවේ හැදින්නේ. ඒක නම් අපි වාක්‍ය දිහා බලලා අපිට අර්ථ ගන්න පුළුවන්. එච්චරනම් පැටලෙන විදිහට වාක්‍ය තියෙන්නේ. ඒ සචේක ඊළඟ වාක්‍යයටම සම්බන්ධ එහෙමනම් සාමාන්‍යනෝ අඩුයි. ඒ බොහෝ විට ඒකෙන් අපිට අර්ථය තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට තමයි දෙන්නේ.
එකටම වගේ
තමයි. බොහෝ විට
ඒ නම් කියලා නැහැ
නේද?
ඈ නම් කියන්නේ මොකක්ද?
සචේ.
සචේ දැන්
ඉතින් ඉතින් නම් කියන දෙකම කරේ. මේකේ පේලි දෙකට දෙක ලියා ගන්න තිබ්බනම් පොඩ්ඩක් ඉඩ ඇරලා හොඳයි. මේ ටික අර ටික වෙනම ඉඳ. ඒතර මෙතන වෙන් කර ගන්න ඕන මේ වරහණ ඇතුලේ තියෙන ටික උපාන්තර වාක්‍ය. මේක ප්‍රධානාන්තර වාක්‍ය. ප්‍රධානාන්තර වාක්‍යයේ උක්ත කර්තෘ ප්‍රථම, මේක ද්විතිය, මේක ක්‍රියාපදේනි. ඒ විදිහට වෙන් කර ගන්න ඕන. එතකොට මේ වරහණ ඇතුලේ තියෙන ටිකට යටින් දා ගන්න ඕන උපාන්තර වාක්‍ය. එතකොට ඉතිරි කොටස එහා පැත්තෙන් වෙනම ලියා ගන්න ඕන ප්‍රධාන අන්තර් වාක්‍ය කියලා. පේලි දෙකට ලියා ගත්තා නම් හොඳයි. උඩ කොටස වෙනම සචාහං ගේහං ගමිස්සාමි කියන එක එක පෙළකට ලියාගෙන ඒකේ අර විදිහට මේවා කරලා ලියා ගන්නවා වෙන් කරලා. තේරුමත් එක්කම ලියා ගන්නවා නම් හොඳයි ඒවා. ඉඳින් මම ගෙදරට යන්නේ නම් මාතා පිතරෝ මං සන්තග්ගෙස්සන්ති, මව්පියෝ මට තර්ජනය කරන්නාහ. එතකොට ගියොත් නේ ඔක වෙන්නේ නේද? ගියේ නැත්තම් වෙන්නේ නැහැ. එතකොට වෙන් කර ගන්න තියෙන්නේ අර සචාහං ගේහං ගමිස්සාමි කියන එක උපාන්තර වාක්‍යයයි ඒකේ කර්තෘ කර්ම ක්‍රියා වෙන් කර ගන්නවා. එතකොට ප්‍රධාන අන්තර් වාක්‍යයේ කර්තෘ කර්ම ක්‍රියා වෙන් කර ගන්න. හරිනේ.
වෙනද මේ සංතජ්ජසන්දී නේද?
සං උපසර්ග උපසර්ග අපි කතා කරා නේද? ඉතින් උපසර්ග වලින් තව ටිකක් සමහර විට අර්ථ වෙනස් වෙනවා. ඒ අර්ථේම තියෙනවා දැන් මෙතන. හරි, ඒකේ අපැහැදිලිකමක් නැහැ නේ නේ? ඊට පස්සේ ඔන්න තුන්වෙනි වාක්‍ය වර්ගෙ. එතන ඒක ගැන දැම්ම කතා කරන්නේ නැහැ වුණාට. ඒ වගේ අමිශ්‍ර වාක්‍ය දෙකක් හෝ වැඩි ගානකින් යුක්ත වුණ එකට කියනවා සංහත වාක්‍යයි කියලා. සංහත. ඒ කියන්නේ දැන් අපි ওই කතා කරපු මේ විදිහේ වාක්‍ය කීපයක් එකට එකතු වෙලා හැදුණ තවත් ලොකු වාක්‍යයක්. ඒකට ඒක ඇතුලේ
උපේකයි නිකං එකයි
ඒ වගේ
තව එක.
ඔව්. ඒ වගේ කීපයක් එකට එකතු වෙලා වුණාම ඒකට කියනවා සංහත. ඉස්සරහට විස්තර කිරීමයි මේ. එතකොට මිශ්‍ර වාක්‍යෙම ඔව්. මේකෙදී දැන් ඒ සංහත සහ සංකර කියලා බෙදන්නේ. අමිශ්‍ර වාක්‍ය හෝ මිශ්‍ර වාක්‍යන් දෙකකින් හෝ වැඩි ගණනක යුක්ත වන සංහත වාක්‍ය කියලා. ආපහු ඒවා තව බෙදීමකට කරනවා. අමිශ්‍ර වාක්‍යම දෙකක් හෝ වැඩි ගණනක් තියෙනවා නම් ඒකට කියනවා සංහත වාක්‍ය. මිශ්‍ර අමිශ්‍ර වාක්‍ය දෙකක් හෝ වැඩි ගණනක් තියෙනවා නම් ඒකට කියනවා සංකර වාක්‍ය කියලා. එහෙමත් බෙදන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ අමිශ්‍ර වාක්‍ය ටිකක්ම නම් එකට එකතු වෙන්නේ ඒකට කියනවා සංහත වාක්‍ය. මිශ්‍රේ ඒවයි තව අමිශ්‍ර ඒවයි එකක් හරි යෙදිලා අමිශ්‍ර වාක්‍ය එකක් හරි යෙදිලා ඊට අමතරව තවත් වාක්‍ය එකතු වෙනවා නම් මොනවා හරි මිශ්‍ර හෝ අමිශ්‍ර හෝ මොනවා හරි ඒවට කියනවා සංකර වාක්‍ය කියලා. ඒකට ඒ කියන්නේ ඒවත් හොඳටම අමාරු ඒවා මේ කියන්නේ. එතකොට දැන් මේ වගේ වාක්‍යයකට තවත් අමිශ්‍ර වාක්‍යයක් එකතු කරලා අලුතින් වාක්‍යයක් හැදුනොත් ඒක එතකොට සංකර වාක්‍යයක්. පැහැදිලි නේ?
සංකීර්ණ.
ඒ වගේන තාම උදාහරණ දෙන්නේ පස්සේ. ඊට පස්සේ ඔන්න තව අමතර විස්තර ටිකක් දැන් කතා කරගෙන යන්නේ. දැනට අපි මේ කතා කරපු ටික ගැන කතෘ වාච්‍ය වනාහි සුද්ධ නාම පදයක් හෝ සර්වනාමයක් හෝ සමස්ත නාමයක් හෝ විශේෂණ පද සහිත නාමයක් හෝ පද සමුදායක් හෝ අන්තර් වාක්‍යයක් හෝ විය හැක. මොකක්ද මේ කිව්වේ පොඩ්ඩක් පැහැදිලි කරලා කියමු බලන්න කවුරු හරි. අරිජිත් අස්ම කියමු බලන්න මොකක්ද ඒ කිව්වේ. නෑ ඒක මායි කියන්න ඕනේ. විලායන් නිසා අපිම කියන්නන්නේ මේ කියන්නේ වාක්‍යයක කතෘ විදියට යෙදෙන්න පුළුවන් මේ කියපු දේවල් අතරින් ඕනම එකක්. ඔව් අන්තර් වාක්‍යයකුත් කතෘ විදියට යෙදෙන්න පුළුවන් කියන එකයි මේ කියන්නේ. එතකොට ඇතැම් තැනක සුද්ධ නාම පදයක් කතෘ විදියට වාක්‍යයක යෙදෙන්න පුළුවන්. උදාහරණ යටින් පෙන්නනවා. පළවෙනි වාක්‍යයේ පුරිසෝ කෙත්තං කසති කියන එකේ පුරිසෝ කියන පදේ සුද්ධ නාම පදයක්. ඔන්න ඒක කතෘ විදියට යෙදිලා තියෙනවා. ඒ වගේම දෙවෙනි වාක්‍යයේ පුප්ප ගන්ධෝ කියන එක දෙවෙනි වාක්‍යයේ පුප්ප ගන්ධෝ මේ කියන එක සමස්ත නාමයක්. සමස්ත නාම කියන්නේ සමාස පද. මේ සමාස පද. එතකොට පුප්පානං ගන්ධෝ පුප්ප ගන්ධෝ කියලා සමාස වුණ පදේ තමයි පුප්ප මෙතන කතෘ විදියට ඉඳලා තියෙන්නේ. ඔව් ඊට පස්සේ කියනවා සම විශේෂණ පද සහිත නාම පදයකුත් වෙන්න පුළුවන්. එතැම් තැනක විශේෂණ පද සහිත නාම පදයකුත් කතෘ වෙන්න පුළුවන්. ඒකට උදාහරණයක් තමයි අර අපි කියපු දිග උදාහරණේ හතරවෙනි උදාහරණේ. ඒකේ යටින් ඊට පස්සේ පෙන්ලා තියෙනවා තුන්වෙනි වාක්‍යයේ පාතු භූත සත්ත රතනෝ. ඒ වගේම කාලිංගෝ චක්කවත්ති සබ්බාලංකාර පතිමණ්ඩිතෝ මාලා විලේපන දරෝ කියන පද ඔක්කොම රාජා කියන කතෘ පදයට විශේෂණ පද. එතකොට මේ විශේෂණ පද සහිත රාජා කියන පදේ තමයි මේකේ කතෘ පදේ වුනේ. ඊළඟට තවත් විස්තරයක් කියනවා. තීනි පලානි පත්තේන අරිය ශාවකේන ඕලෝකිත ඕලෝකිතට්ඨාන කම්පි කියලා. එතකොට ඒකේ අර්ථය මේ කියන්නේ චිත්ත ගෘහපතිතුමා ගැන විස්තරයක්. මේක ධම්මපද අටුවා වෙන්නේ. එතකොට තීනි පලානි පත්තේන පල තුනකට පැමිණියා වූ අරිය ශාවකේන ආර්ය ශ්‍රාවක චිත්ත ගෘහපතිතුමා විසින් ඕලෝකිත ඕලෝකිතට්ඨාන බැලූ බැලූ තැන කම්පි කම්පා විය කියන එකනේ අර්ථය. එතකොට මෙතන මේකේ කතෘ පදේ මොකක්ද කියලා ගත්තොත් මේ කම්පා වුනේ මොකක්ද කවුද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඕලෝකිත ඕලෝකිතට්ඨාන කියන පදේනේ. එතකොට ඒ ඕලෝකිත ඕලෝකිතට්ඨාන බැලු බැලු තැන කම්පා විය. එතකොට ඕකේ කරපු කෙනෙක් නැහැ. කම්පා වෙනවා කියන ක්‍රියාපදයට කම්පා කරනවා කිව්වොත් ඒක සකර්මකයි. කම්පා වෙනවායි කිව්වොත් අකර්මකයි. කර්මපදයක් නැහෙනේ. සොයන් සිද්ධ දෙයක් නේ කම්පා වීම කියන එක. වාතය හැමයි හිරු උදාවි ඒ වගේ කම්පා වෙයි. එතකොට ඒක කරන කෙනෙක් නැහැ. ස්වභාවයෙන් කම්පා වෙනවා. එතකොට ඒ කම්පා උනේ කවුද? බැලූ බැලූ තැන. එතකොට ඒක තමයි මේකේ ප්‍රථමාවේ යෙදෙන්න ඕන උක්ත කතෘ පදේ. පැහැදිලි නේ? එතකොට ඒ බැලූ බැලූ තැන කියන පදේ විස්තර කරන්නම තමයි තීනි පලානි පත්තේන අරිය ශාවකේන කියන පදත් යෙදුනේ. පැහැදිලිනේ තතියාවේ. විසුන් ඒ මේ එතුමා විසින් කියන පදේ විස්තර කරන්න. ඒ නිසා ඒ මුළු පද සමුදාය එහෙම නැත්නම් පද ගොඩක එකතුවම මේකේ කර්තෘ පදේ විදිහට යෙදෙනවා. පැහැදිලිනේ පද සමුදායක් කියන කී අර්ථය පද ගොඩක් ගොඩක එකතුවක්. පැහැදිලිනේ. එතකොට මේකේ විශේෂය තමයි කලින් කියපු එකත් එක්ක කලින් කියපු එකේ තුල්‍යාධිකරණ විශේෂණ පදය යෙදුනේ කලින් වාක්‍යයේ. රාජා කියන පදයට සමාන විභක්තික පද තමයි යෙදුනේ. මේක එහෙම නෙවෙයි අර ඕලෝකිත කියන බැලූ කියන කිතකය යෙදුණු නිසා ඒ කිතකයේ කර්තෘ පදේ තතියාවෙන් ඇවිල්ලා තියෙනවා තීනි පලානි පත්තේන අරිය ශාවකේන කියලා තතියාවේ ඕලෝකිත කියන කර්මකාරක කිතකයක් නිසා. පැහැදිලිනේ. එතකොට ඒ නිසා ඒකට අපි කියන්නේ දැන් මේ වගේ යෙදුනම ඔක ඉංග්‍රීසි භාෂාවේ නම් phrases කියලා කියන්නේ අහලත් දෙති සමහර විට. ඒ වගේ වාක්‍ය ඛණ්ඩ කියලා කියනවා. වාක්‍ය ඛණ්ඩයක්. එතකොට වාක්‍ය ඛණ්ඩයක් කියන එකේ අර්ථය ඒකේ ක්‍රියාපදයක් නැහැ. ඒ වාක්‍ය ඛණ්ඩයක් ගත්තම ඒකේ ක්‍රියාපදයක් නැහැ. හැබැයි ඒ එකිනෙක සම්බන්ධයක් තියෙන පද සමුදායක්. සමාන විභක්තිත් නෙවෙයි. පැහැදිලිනේ. දැන් මේ සමාන විභක්ති පද නම් අපි කියනවා ඒවට තුල්‍යාධිකරණ විශේෂණ පද කියලා. දැන් මේ තීනි පලානි පත්තේන අරිය ශාවකේන ඕලෝකිත ඕලෝකිතට්ඨානං කියලා කියපුවාම මේකේ සමාන විභක්ති පද නෙවෙයි. දැන් අර මුලින් කියපු ටික තතියා. ඒ තතියා උනේ ඕලෝකිත ඕලෝකිතට්ඨානං කියන බැලු බැලු තැන කියන පදේ ඕලෝකිත කියන කිතකය කර්මකාරකයි. ඒ බැලීම කලේ කවුද? ඒ කෙනා ඒ නිසා තතියාවෙන් තියෙන්න ඕන නිසා. පැහැදිලිද? හරි නේද? ඒ නිසා මේ කොටසේ ඒ කොටස තමයි ඒ මුළු කාණ්ඩයම ඒ වාක්‍ය කණ්ඩයම තමයි මේකේ උක්තය වෙන්නේ. වාක්‍යයේ උක්ත වෙන්නේ කම්පා වුණා කියන එකේ උක්තය වෙන්නේ අන්න අර මුළු කොටසම. පැහැදිලි ඇති. මේකෙත් ඒ වුණාට දැන් ඒ අවසාන ක්‍රියාපද තියෙන්නේ එකයි එක කර්තෘ වාචකයයි. ඒ නිසා මේකත් අමිශ්‍ර වාක්‍යයක්ම තමයි. පැහැදිලිනේ. දැන් ඔය කතා කරපු එක අමිශ්‍ර වාක්‍යයි. ඒ එක අවසාන ක්‍රියාපදයේ තියෙන්නේ. ඊළඟ එක ලියවම බලන්න විනේ විසුද්ධියස් මලියම ඒක මම දියන්න නැත්තම් මේ ඒකේ බුං කරන මත්ත මේව කියන පදේ චට්ට සංගායනා පොත්වල තියෙන බුක් කරන මත්ත මේව කියලා බුක් කරන මොනාරි අඩුනා වීමද ලියාගෙන යද්දි වාක්‍ය හරියනේ කපේ පොත්වල තිබලා තියෙන බොං කරන මත්ත කියලා ඒකත් නිවැරදි කියලා තමයි පේන්නේ. එතකොට මේකෙත් අපි බලන්න තියෙන ක්‍රියාපද මේකේ මොනවද තියෙන ක්‍රියාපද?
රක්තදී
කීයක් තියෙද? ක්‍රියාපද කීයක් තියෙනවා? ක්‍රියාපද කීයද?
එකයි.
එහෙනම් මේක මිශ්‍ර වාක්‍යයක්ද අමිශ්‍ර වාක්‍යයක්ද? මොකද්ද? සංකර වාක්‍යයක්ද සංහත වාක්‍යයක්ද?
අමිශ්‍රයි.
ඒක තමයි තේරුම් ගන්න ඕන දේ. ඒතර මේකේ තියෙන්නේ එක ක්‍රියාපදයයි. ඒතර එක කර්මපදයක් තියෙනවා. තං රක්කති. ඔහුව රකි. කාවද රකින්නේ? ඔහුව. එතකොට මේ දුතියා පදේ. එතකොට අර කලින් කරපු කුසලය ඔහුව රකී කියන එකයි අර්ථය. පැහැදිලිනේ? එතකොට මොකක්ද ඒ ඔහුව රකින්නේ කියන මුළු පද ඒ කවුද රකි මේ ඔහුව රකින්නේ කියන පදේ විස්තර කරන්න තමයි යන්න අර උඩ වාක්‍ය සමුදාය. එහෙම නැත්නම්
ඒක ප්‍රධාන අන්තර්වාක්‍යයක්
නෑ නෑ අන්තර්වාක්‍යයක් වෙන්නේ නැහැ. දැන් ඒකයි මම එහුවේ ක්‍රියාපද කීයක් තියෙනවද කියලා. ඕකේ තියෙන්නේ එක ක්‍රියාපදයයි නම් මේක වාක්‍යයක්. ඒක උපාන්තර්වාක්‍ය ඒ කතා නැහැ. මේක නිකන් වාක්‍යයක් විතරයි. මතක තියාගන්න තියෙන්නේ කර්තෘ විදියට අර උඩ තියෙන වචන සමුදායෙම යෙදෙනවා. ඒ ඔක්කොගෙම කියවෙන්නේ ඒ රකින්න කෙනා ගැන. කවුද එතකොට රකින්නේ? සුනක කාලයේ පසේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සෙනෙහසින් පැවැත් වූ බිරිම් මාත්‍රය. ඒ බිරිම් මාත්‍රය තමයි ඔහුව රකින්නේ. එහෙදිනේ. එතකොට ඒ රකින්නේ කවුද? අන්න අර ඔක්කොම ටික. අර මුළු ඒ වාක්‍ය පද සමූහයම පද සමුදායක් කියලා එකට කියනවා. වාක්‍ය ඛණ්ඩ කියලා අපි ඒකට කියන්නේ. වාක්‍ය ඛණ්ඩයක්. එතකොට මතක තියාගන්න තියෙන්නේ එතකොට වාක්‍යක කර්තෘ විදියට ඔය විදිහේ වාක්‍ය ඛණ්ඩත් ඉදෙන්න පුළුවන්. පැහැදිලි? සාහි විස්තරේ නම් අපි පස්සේ බලාගමු. මේක කියන්නත් අද දවසේ වෙලාව මදි වෙනවා ඒකයි. අර පසේ බුදුරජාණන් වහන්සේ අන්තිමට ජීවිතාක්ෂයටපත් වෙන්නේත් ඒක නේද? ഘോഷකේ කතාව. විස්තර හිමිට ධම්මපද අටුවාවෙන් බලා ගන්න හිමිට. ඒ පසේ බුදුරජාණන් වහන්සේ එක්ක හිතවත් වෙලා ඉතින් අර පසේ
බුදුරයා
ආව ඊට මෙහෙට යනවා. ඊට පස්සේ පසේ බුදුරයන් අන්තේ වැඩම කරනවා පිටතරනේ. ඊට පස්සේ ඒ දුකේ මනේ මැරෙන්නේ මතක විදියට. පස්සේ
පස්සේ
අපහු මනුස්ස වෙනවා නේද? ඊට පස්සේ දැන් ඒ කුසලයේ නිසා තමයි අර පසේ බුදුරයන් අන්තේ කියන ඇත්තම ඒ පසේ බුදුරජාණන් වහන්සේ එක්ක යන ගමන් ඒ බුරලා
ආසින්
යනවා නේද? මෙන්න
කරකට
යනවා යහසින්. ඒ වෙද්දි තමයි. ඔව්. කොහොම හරි අන්තිමට ඒ කුසල් හිතින් පසේ බුදුරජාණන් වහන්සේ ගැන හිත සතුටින් සතුරු කරගැනීමේ කුසලය. ඒ නිසා තමයි අර තමන්ව මරන්න බැරි වෙන්න උපක්‍රම කළාට මෙරින් නැත්තේ. හරි. ඒ ව්‍යාකරණයට අදාළ නැහැ ඊට. විස්තර හිමීට බලා ගන්න. දැන් අපි ওই කතා කළේ වාක්‍යයක කර්තෘ පදයේ විදියට පද සමුදායක් යෙදෙන හැටි, ඒ වගේම විශේෂණ පදය යෙදෙන හැටි, ඒ වගේම සමාස පදය යෙදෙන හැටිනේ. ওই විදියටම කර්මයටත් ওই දෙයම වෙන්න පුළුවන්. කර්ම පදයේ විදියටත් ඒ විදියෙම සුද්ධ නාම පදයක් යෙදෙන්න පුළුවන්, සමාස පදයක් යෙදෙන්න පුළුවන්. ওই විදියෙම ඒ විශේෂණ පද සහිත කර්ම පදයක් යෙදෙන්න පුළුවන්. මේ වගේ වාක්‍ය ඛණ්ඩයක් යෙදෙන්න පුළුවන්, අන්තර් වාක්‍යයක් යෙදෙන්න පුළුවන්. අන්තර් වාක්‍ය යෙදෙන විදිය ගැන තාම කතා කරේ නැහැ. ඒවා ඉස්සරහට කතා වෙනවා. ඒකයි මේ ඊළඟට කියන්නේ, අන්තර් වාක්‍යයක් කර්තෘ වාචකය හෝ කර්මයක් වුවහොත් ඒක මිශ්‍ර වාක්‍යයක් බවට පත් වෙනවා. දැන් අපි කතා කළේ ඔක්කොම මේ වෙනකන් අමිශ්‍ර වාක්‍ය. අපි එකක් කතා කළා. නමුත් ඒ අමිශ්‍ර වාක්‍ය තමයි මේ වෙනකන් කතා කරේ. දැන් මේ විදිහේ තිබුණත් මේක අමිශ්‍ර වාක්‍යයක්මයි. මොකද එකම ක්‍රියාපදයයි තියෙන්නේ. පැහැදිලි නේ? ඔන්න ඊට පස්සේ මිශ්‍ර වාක්‍ය ගැන කතා කරන්න පටන් ගන්නවා. ගාථාවක් තියෙනවා ධම්මපදේ නේද? කියමු බලන්න කවුරු හරි.
යෝහවේ ධනෝ වික්ඛු නීතති බුද්ධ ශාසනේ සෝනිමන් ලෝකම් නභාසේති අබ්බා මුට්ටෝ චන්දිම.
ඉතටික කියන්න.
යම් තරුණ භික්ෂුනමක් බුද්ධ ශාසනේ යෙදී නම් ඒ භික්ෂුනම බලාගැනීම බිඳු සංදේශයේ මේ ලෝකයේ ප්‍රභාවත් කෙරේ. මෙහි ප්‍රධාන අන්තර් වාක්‍ය සෝහිමං ලෝකම් ප්‍රභාසේති යන්නයි. යෝ දහරෝ භික්ඛු බුද්ධ ශාසනේ යුජ්ජති අබ්බා මුට්ටෝ චන්දිමා ඉව ප්‍රභාසේති යන දෙක උප අන්තර් වාක්‍යයි. ප්‍රධාන අන්තර් වාක්‍ය නැතුව උපාන්තර වාක්‍යයේ අර්ථය
වාක්‍යංගී
අර්ථය සම්පූර්ණ නෙවේ.
එකත් ලියන්න වෙනවා. ඉක්මනට කවුරු හරි. ඒකේ ලියද්දි තියෙන විදිහටම ලියන්නකෝ. මුල් පෙළ උඩට එන්නයි, දෙවෙනි පෙළ ටිකක් ඉඩ තියලා යටින් ලියන්න. ටිකක් මුලින්ම ලියන්න පළවෙනි. එතකොට ඊළඟට නම් තියෙන්නේ අන්තර් වාක්‍ය විභාගය. ඒක අපි ඊළඟ දවසේ බලමුද? මේ ටික වැඩි වගේද බර?
නැහැ.
කෙටියෙන් හැඳින්වීමක් කළා විස්තරයක් නෑ. දැන් අන්තර් වාක්‍ය විභාගයේ කියන මේ පාඩම ඉන්නේ මිශ්‍ර වාක්‍ය යටතේ. දැන්
මේ කෙටි හඳුන්වන්න මේ විස්තර
කරා. විස්තර කරා නම් හා කියන්න බලන්න මොකක්ද අන්තර් වාක්‍ය කියන්නේ කියලා කියමු බලන්න නාම අන්තර් වාක්‍ය කියන්නේ මොකක්ද කියලා.
ඒක
නෑ විස්තර කරේ නෑ. නෑ නෑ. හඳින්වීමක් විතරයි කරේ. ඒ වුණාට නොකර බැරි වෙන එක හොඳයි නේද? කරලත් බැරි වෙනවට වඩා.
නෑ ඇහුණා වගේ තියෙන නිකන් ස්වාමිනාගේ ආය මතක් කරද්දිත් අපි ආය පිටු පෙරලලා ආ මේක කෙරුවා කියලා ඒක ලොකු දෙයක් කිව්වා.
මේක වෙන් වෙන රෝල් හිතන්න. වචන දෙක වෙන් වෙන රෝල්.
ආය අතන ගන්න තමයි ආයක වෙනම එකක් නෑ නෑ
කොටු අරහන් වලින් වෙන් කරලා තියෙන්නේ අන්තර වාක්‍ය තුනක්. ඒ එක එක බලංග ක්‍රියාපද තියෙනවා වෙන වෙනම මේක නම් අධ්‍යාහාර කර ගන්න ඕන. මේක අධ්‍යාහාර පදයක් තියෙනවා. පොඩ්ඩක් ඉලක්කම් වෙනස් වෙනවා. වැඩි කරගෙන යන්න ඒකට ඉලක්කම් ටික මෙතන 11. දැන් මේකේ අන්තර් වාක්‍ය තියෙනවයි කියලා කොහොමද තේරුම් ගන්නේ? තන තිබුණ නැහැ නේ ඉතින්. ඒක අපි දාලානේ ඔය ගත්තේ. අඳුනාට එතන ක්‍රියාපදය යෙදෙන්න ඕන. උපමාවක් නෙමෙයි කියන්නේ. උපමාව ගැලපෙද්දි ක්‍රියාපදය යෙදුන්නේ නැත්නම් එතන අර්ථය සම්පූර්ණ වෙන්නේ නැහැ. පැහැදිලි නේ? ඒ නිසා තමයි අපි ක්‍රියාපදයක් ගත්තේ. අපි එතකොට ඔගේ අර්ථ කියන්නේ කොහොමද? අපි ඉලක්කම් පිළිවෙලට කියාගෙන යමු. හවේ ඒකාන්තයෙන් යෝධාරෝ භික්ඛු යම් තරුණ භික්ෂුවක් බුද්ධ ශාසනේ යුඤ්ජති බුද්ධ ශාසනයෙහි යෙදේනම් අබ්භා මුත්තෝ චන්දිමා වලාකුලෙන් මිදුනා වූ සඳ පභාසේති ඉව ලෝකය බබුලුවන්නාක් මෙන් සෝ ඒ භික්ෂුව ඉමං ලෝකං පභාසේති මේ ලෝකය බබුලුවයි. පැහැදිලි කතාව. එතකොට අතන අර පබාසේති කියලා නැතත් ඉව කොටසෙන් මේ අර්ථය කියවෙන නිසා තමයි අබ්භා මුත්තෝ චන්දිමා ඉව. එතකොට ඒ ටිකේ අපි අර්ථය කියද්දී අර පබාසේති කියලා නැතත් අපිට අර්ථය තේරෙනවා වලාකුලෙන් මිදුණු සඳක් මෙන් හෙතෙම මේ ලෝකය බබළුවයි කියද්දී එතකොට වලාකුලෙන් මිදුණු හඳ මොකද කරන්නේ? ලෝකය ආලෝකමත් කරනවානේ. වැදිරි නේ. වලාකුලෙන් මිදුනා වූ හඳ ලෝකය එළිය කරන්නාක් මෙන් මේ භික්ෂුවත් ලෝකය එළිය කරයි කියන කෙනේ අර්ථය. හැබැයි අර එළිය කරයි කියන කෑල්ල නැතුව අපිට අර්ථ කියන්න පුළුවන්. මෙන් කියන කෑල්ල දාපුවම ක්‍රියාපදේ නැතුව අර්ථ කියන්න පුළුවන්. ඒ අයින් කරපු අර්ථය අප්‍රකට ක්‍රියාපදේ දාලා තමයි අපි අර එතකොට වාක්‍ය හැදුවේ. පැහැදිලි මෙතන නම් කියන්නේ ඔව් මෙතන දිනම් කියනවා ඒ ගැන අට කතා පාඨයකුත් තියෙනවා. බුද්ධ ශාසනයේ කායේන වාචාය මනසාච යුක්ත ප්‍රයුක්තෝ විහෙරති. ඒ කියන්නේ සිත කාය වචනෙන් බුද්ධ ශාසනයේ යෙදී වාසය කරයි. ඒකට තින් කමඨහන් මානසිකාර ආදීක යෙදিলা ඒ විදිහේ වාසය කරනවා කියන අර්ථය තමයි පේන්නේ. මෙතන මේ කියන්නේ අතරම රහතන් වහන්සේ කෙනෙක් ගැනනේ. කලින් ප්‍රමාදීව ඉඳලා ඉතින් ඇත්තටම අප්‍රමාදී වුණයි කියලා කියද්දි ඒක අප්‍රමාදී කෙලවරට පෙමිනීම ඉතින් අරහත් වෙන්නේ. නමුත් ඇත්තටම අරහත්වයටපත් නොවුනත් යම් භික්ෂුවක් කලින් අප්‍රමාදීව ඉඳලා පසුව කලින් ප්‍රමාදීව ඉඳලා පස්සේ අප්‍රමාදී වෙනවා නම් ඇත්තටම ඉතින් ලෝකේ බබුලවනවා නේද? හරි, මේකේදවට මේ සම්බන්ධය තේරුණාද? වාක්‍යයේ සම්බන්ධය මේ මන්තර දැන් උඩ එක අන්තර වාක්‍යයක් උනේ ඇයි? යෝ කැල නොතිබුණා නම් දහරෝ භික්ඛු බුද්ධ ශාසනේ යොඤ්ජති. අන්න එතකොට ඒක අවසන් වාක්‍යයක්. ඒක අන්තර වාක්‍යයක් නෙවෙයි. ඇයි? වෙන එකක් එක්ක සම්බන්ධයක් නැහැ. පැහැදිලි නේ? එතකොට ඒ අපි ওই මොන වර්ගයේ අන්තර වාක්‍යද කියන එක ඉස්සරහට කතා කරනවා. මේ මොන වර්ගයේ අන්තර වාක්‍යයක්ද මේක එහෙම කියලා. මේක එතකොට අවසාන ක්‍රියාපද අවසාන සම්පූර්ණ ප්‍රධාන අන්තර වාක්‍ය ප්‍රධාන වාක්‍ය තමයි උන්වහන්සේ මේ ලෝකය බබළුවයි. පැහැදිලිනේ? ඒ උන්වහන්සේ කියපු සෝ ඉමං ලෝකම් පබාසේති කියන වාක්‍යයේ සෝ කියන පදේ විස්තර කරන්න තමයි ඇත්තටම අන්න අර උඩ කොටස ආවි. යෝ හවේ දහරෝ භික්ඛු යුඤ්ජති බුද්ධ ශාසනේ. කොයි වගේ කෙනෙක්ද මේ බුද්ධ ශාසනේ මේ ලෝකය බබළුවන්නේ? අන්න අර උඩින් කියපු විදිහේ භික්ෂුවක්. එහෙමනම් අර සෝ කියන පදේ විස්තර කරන්න තමයි උඩ කොටස කියවුනේ. ඒ නිසා මේ සෝ කියන පදේ වෙනුවට අපිට දාන්න පුළුවන් අර කොටස. පැහැදිලිනේ? ඒ නිසා මේක නාම අන්තර වාක්‍යයක් උඩ කොටස. නාම පදයක් වෙනුවට යෙදුණු අන්තර වාක්‍යයක් උඩ කොටස. නාම නෙවෙයි නාම විශේෂණ අන්තර වාක්‍යයක්. මොකද මේ සෝ කියන පදේ විස්තර කරන පදයක්. ඒ වෙනුවට නෙවෙයි ඒ පදේ විස්තර කරන පදයක් ඈ.
අබ්බා මුක්කෝ චන්දිමා කියන එක අපි අහන්න.
ඒක
දැන් කිව්වට පස්සේ අන්තර වාක්‍ය මේවා ප්‍රධාන
වාක්‍ය
මේ වගේ දැන් දෙන්නේ නැති
වුණා. ඒක තමයි ඉව වගේ කියන
තැනක් නිසාද අපි ඒක අන්තර වාක්‍යයක්
කියලා හඳුන්වන්නේ. ඔව්. ඒ නිසා ඉස්සරහට ඒව විස්තර කරනවා. ඒ කොහොම තාම මේ හැඳින්වීම විතරයි. ඉතරහට දැන් ඊයේ දේමයි කියන එක ගැන කියන්න දුන්න 113 පිටුව පෙරලා ගන්නකෝ. 113 පිටුවේ උදාහරණයට උඩින් තියෙනවනේ 127 කියලා කොටස. 127 කියලා අන්න ඒකෙන් එතනදී ওই ටික ඔක්කොම සම්පින්දණය කරලා කියනවා කොහොමද මේවා වෙන් කරගන්නේ කියන එක. එතකොට නාමාන්තර වාක්‍යයක් නම් ඉති කියලා තැනයි. ඔන්න ඔය විදිහේ ඒ විස්තරය කරනවා. එතකොට එතෙන් දිද්දී ඒ අවශ්‍ය දැනීම් ටික දීලා තමයි ওই ටික කියන්නේ. තාම අපි කතා කළේ නැහැ අන්තර වාක්‍ය. ඒකයි ওই ප්‍රශ්නේ. දැන් මේ උදාහරණයක් ගැන කිව්වා විතරනේ තාමත් ඔන්න ඊළඟ පිටුවේ තමයි අන්තර වාක්‍ය විභාගය කියලා පටන් ගන්න. ඒ ටිකත් අද කියනවද ටිකක් වැඩි වගේද බර වැඩි වගේ ආයි ටිකක් බලන්න ඕනද ওই ටික බලලා ඉන එක හොඳයිද මොකද කැමැත්ත කණිතයි කියන කැමැත්ත
ස්වාමීන් වහන්සේගේ තනුවසාරුත්
දිගට යනවා ඔව් එතන මේ අභ්‍යාසයට එනකන් කොටසෙන් තමයි ඒ ටික ඉවර වෙන්නේ
දැන් බලන්නේ
තව පිටු තුනමාරක් විතර තියෙනවා මේනම් ඊළඟ දවසේ ටික බලමු නේ. තාම අන්තර් වාක්‍ය ගැන කතා කරේ නැහැ අතරම. අන්තර් වාක්‍ය බෙදීම ගැන තාම කතා කරේ නැහැ. මේ ටිකේ තාම හැඳින්වීමක් විතරයි කලි. ඒකේ ගැන විස්තරي ඉස්සරහට මේ ටික කියවුවම තමයි අන්තර් වාක්‍ය තමන්ට මේක මොන වර්ගයේ අන්තර් වාක්‍යයක්ද මේක අඳුනගන්නේ කොහොමද කියන එක තේරෙන්නේ. හරි මනම් අදට අපි මේ මෙතන ඉනවත්තුනේ නේද නැත්තම් අද
උපෝසිතයෙන්
අද නැහැ සරණ අපිට ප්‍රධාන වාක්‍යයට
උපෝවාක්‍ය
කියන ප්‍රධාන කාර්යයක් තමයි ආරකණය දෙන්නේ නේද නේද අපිට කියන්න තියෙන්නේ නෑ ඊට පස්සේ 11යි අන්නර සද්දයක් අහලා මේ ඒ ත්‍රි ඔව් නිමිති ත්‍රි શબ્දයේ නිමිති ගත්තයි කියලා කියලා එතන ඉන්නේ නැහැ නේද ඒ ටික නම් පිළිවෙලට කියාගෙන යමු බලන්න ස්වාමීන් වහන්සේ කියපු පළවෙනි වාක්‍ය කොලොස්සෙනි පිටුවේ දෙවෙනි ඡේදෙ මැද හරිය. ඉත්ති සද්දෝ වියහි එතන. පස්වෙනි පෙර.
සෝතතෝ නිකමිතෝ අරඤ්ඤෝ.
නෑ පස්වෙනි පෙරේ.
ඉත්ති සද්දෝ වියහි.
ඔව්.
අඤ්ඤෝ.
සද්දෝ.
සද්දෝ පුරුසාණං සඵලතක් ශරීරං පරිත්‍වා ධාතු
ධාතු සමත්තුා නාම නැති
සමත්තුා නාම නැති
හරි කියාගෙන යමු ඉත්ති සද්දෝ වියෙහි ස්ත්‍රී ශබ්දයෙන් අඤ්ඤෝ සද්දෝ අඤ්ඤ ශබ්දයක් පුරිසානම් පුරුෂයින්ගේ සකල ශරීරං පරිත්‍වා ධාතුං
සකල ශරීරං පරිත්‍වා ධාතුං
සියලු ශරීරය පතුරුවා සිටීමට
සියලු ශරීරය පතුරුවා සිටීමට
සමත් වූ නාම නැති
සමත් වූ නාම නැති
සමත් වූවක් නම් නැත
සමත් වූවක් නම් නැත
අපිට ඔබ හරියටම වාක්‍ය අතරම ගලපලා කියනවා නම් ඉත්ති සද්දෝ වියෙහි පුරිසානං සකල ශරීරං පරිත්‍වා ඨාතුං සමත්තෝ අඤ්ඤෝ සද්දෝ නාම නත්ති කියලයි අර්ථ කියන්නේ. එතකොට ස්ත්‍රී ශබ්දය මෙන් පුරුෂයින්ගේ සියලු ශරීරය පැතිර සිටීමට සමත් වූ අන්‍ය ශබ්දයක් නම් නැත කියලයි අපි අර්ථ කියන්නේ. පැහැදිලි නේද? එතකොට ඉත්‍ති සද්දෝ වියහි කියන කොටස එකට ගන්න ඕන. ඊළඟට පුරිසානං සකල ශරීරං පරිත්‍වා ඨාතු සමත්තෝ කියන කොටස ඊළඟට එන්න ඕන. අඤ්ඤෝ සද්දෝ නාම නත්ති කියන එක ඊළඟට එන්න ඕන. පැහැදිලි නේ? හරි. දෙවියන් කියමු. සේනහං භගවා පුරිසානං සකල
ශරීරං යතයිදම් වික්‍රේ පිටද්දෝති
ඒ ටික කියමු.
තේනං වික්‍රේ තේනං බලවා
මෙහෙම කියමු. තේන ඉබෙවින් භගවා භාග්‍යවතුන් වහන්සේ හරි ඉතින් ටික දැන් කියාගෙන යමු බලන්න බලලා තියෙන කලින් ටිකක් හරි වෙටි හා
අහම් වික්කවේ වික්මුදි මහණෙනි ආන් මම අඤ්ඤං ඒකසත්තංපි න සමුපස්සාමි අඤ්ඤ වූ එක් ඡද්දයක් හෝ නොදකිනි යෝ ඒවං යම් මේ කුසස්ස චිත්ත
පරිදි යම් ශබ්දයක්
යෝ
යම් ශබ්දයක් එවං මිසෙ
පුරිසස්ස චිත්තං කුරියාදී සිත පරිදාය චිත්තති
පරියාදාය චිත්තති
පරියාදාය චිත්තති මැඩගෙන පවතින්නේද යතයිදං යම්සේ මෙම චිත්තසද්දෝති ස්ත්‍රී ශබ්දේ නියයි.
ඔක අපි මෙහෙම කිව්වොත් වඩා හොඳයි. මේ විදිහට අපි කියමු භික්කවේ මහණෙනි යථා යංසේ ඉදං ඉත්‍ති සද්දෝ මේ ස්ත්‍රී ශබ්දය පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති පුරුෂේකුගේ සිත මැඩගෙන සිටීද ඒවං මිසේ යෝ අඤ්ඤං ඒක සද්දම්පි යම් යෝ යම් ශබ්දයක් පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති පුරුෂේකුගේ සිත මැඩගෙන සිටීද භික්කවේ මහණෙනි අහං මම අඤ්ඤං ඒක සද්දම්පි අන්‍ය එක් ශබ්දේකුදු න සමනුපස්සාමි නොදකිමි ඉති ආහ යැයි වදාළ සේක. එතකොට මේක අර්ථ ගද්දී මේ විදිහට ඒ කියපු පිළිවෙලට ගන්න භික්කවේ කියන එක මුලින් ඊට පස්සේ යථා ඉදං ඉත්‍ති සද්දෝ කියන එක එකට දෙකයි තුනයි. එතකොට යම්සේ මේ ස්ත්‍රී ශබ්දය පුරුෂේකුගේ සිත මැඩගෙන පවතිද ඊළඟට ඒවං මෙසේ යෝ යම් ශබ්දයක් පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති පුරුෂේකුගේ සිත මැඩගෙන පවතිද එබඳු භික්කවේ මහණෙනි අඤ්ඤං ඒක සද්දම්පි එබඳු වූ අන් එක ශබ්දය කුදු අහං න සමනුපස්සාමි මම නොදකිමි. කෙටියෙන් කිව්වොත් දැන් බාගිතුන් හතගේ දේශනා විලාසයනේ ඔය. ඒතකොට ඕක කෙටියෙන්ම අර්ථය අපි සාමාන්‍ය සිංහලෙන් කිව්වොත් මේ ස්ත්‍රී ශබ්දය පිරිමියෙකුගේ හිත යම් විදියකට මැඩ ගන්නවද අල්ලා ගන්නවද ඒ වගේ වෙනනම් කිසිම ශබ්දයක් ඇත්ති නැහැ මේ ලෝකෙ කියන එකයි කෙටි අර්ථය. එතනදී සමනුපස්සාමි සං අනුපස්සාමි එතන අපිට කියන්නේ ඉතින් සර්වඥතා ඥාණයෙන් මං වෙනනම් දකින්නේ නැහැ කියන එක. හරි. ඊළඟ එක කියන්න.
සම්නීරෝ තත් නිමිත්තං ගහෙත්වා යක්ටි කෝටිං විසජ්ජිත්වා තිත්තතතාව බන්තේ කිච්ඡම්මේ අත්ථීති තස්සා සම්පිතං ගතෝ.
හරි ඒක භාගයක් කියලා අපි නවත්තු. හරි.
සම්නීරෝ තත් නිමිත්තං ගහෙත්වා සම්නීරයන් වහන්සේ එහි නිමිත්ත ගෙන.
එහි කිව්වේ
යක්ටි කෝටිං විසජ්ජිත්වා හෙරමිති අග නිදහස් කොට අතහැර තිත්තත බන්තේ සිටින්න සාමීන් වහන්ස.
අපි මෙහෙම කියවනේ ඒක දැන් අපි අර කලින් කිව්වා නේද එන්න ඕන පිළිවෙල ආලපන පදේ මුලට බන්තේ ස්වාමීන් මේ මට කිච්චං අත්ති කෘත්‍යයක් ඇත්තේය පොඩි වැඩක් තියෙනවා කියන එකයි මේ කියන්නේ. තාව තිට්ටත ඒ තාක් වැඩ සිටිනු මැනවි ඉති යැයි කියා තස්සා සම්තිකං ගතු කියන බර ඇගේ සමීපයට ගියේය. අතීත කිතකය අපි කිව්වේ දැන් කිතකයකින් වාක්‍යයක් අවසන් කරන්න පුළුවන් කියලා නේද? ඒකට ගතු ගියේය අගච්චි කියන අර්ථයයි. අගච්චි කියන අර්ථයේ ගතු. ඊළඟ කොටස කියන්න බලන්න ආයස්ම
සාකං විස්වාතුන්හි අවෝසි
චූටි වාක්‍යයක් අහුවෙයි. අවන්න යනවා
දෙක
සා ඇය
තං
දිස්වා ඒ සාමණේරයන් වහන්සේව දැක තුන්හි අහෝසි. ඒ ටික කියමු බලන්න මොකද්ද ඒකේ තේරුම. තෘෂ්ණීම් භූත දැන් ඔය පාලි වචනේ සිංහලට බොහොම ළඟයි. නිහඬ විය කියන එකයි තෘෂ්ණීම් භූත විය. ඊළඟ එක ස්වාමීන් වහන්සේ කියනවාද පොඩ්ඩක්.
සෝ තාය සද්දින් සීල විපත්තින් පාපුනි. සෝ ඒ සාමණේර තෙම තාය සද්දින් ඒ ස්ත්‍රිය සමග සීල විපත්තින් සීල විපත්තියට පාපුනි දැමිණියේ.
ඊළඟ එක
තේරෝ චින්තේති ඉදානේවකෝ කීතසද්දෝ
ඉදානේ වේකෝ.
ඉදානේ වේකෝ කීතසද්දෝ සෝයිත සෝචකෝ ඉත්‍යා සාමනීරෝපි කිරායති සෝ සීල විපත්ති පද්දෝ භවිෂ්‍යති භවිෂ්‍යතිති. තේරෝ
එතනින් පටන් ගන්න. තේරෝ තෙරුන් වහන්සේ
චින්තේති
නෑ ඒ ටික පස්සේ කියන්න.
තේරෝ තෙරුන් වහන්සේ
ඉදානි ඒව
දැන්ම
ඒකෝ ගීත සද්දෝ
එක් ගීත සද්දයක් සුවිත ඇසුනේය. සෝච කෝ යවනාහි ඉත්‍යා
ස්ත්‍රියකගේය
සාමණේරෝ අපි සාමණේරයන් වහන්සේද කිරායති කල්යවයි
පරක්කේයවයි.
සෝ හිතෙමු සීලවිපත්තියට පත්තෝ
පත්තෝ භවිස්සති
පත්තෝ භවිෂ්‍යති
පැමිණියේ වන්නේය සිතූසේක
සෝපපි අත්තනෝ කිස්සන් මිත්තා පිට්වා ආගන්තුවා ගච්ඡාම බන්තේ කිත්තාහ
සෝ අපි ඒ සයාමනීරයින් වහන්සේද
අත්තනෝ කිස්සන් මිත්තා පිට්වා තමන්ගේ කටයුත්ත අවසන් කොට ආගන්තුවා පැමිණ ගච්ඡාම බන්තේ කි ස්වාමීනි යමු යයි භාරතීය
අතනම් තේරෝ පුච්චි පාපෝ ජාතෝති සාමේරෝති සෝපුන්නි
අනේ ඒ ටික කියලා ඉන්නේ
අත තේරෝ තිරුණාක්සේ
අත ඉක්බිති තේරෝ තිරුන් වහන්සේ
නම් කුච්චි ඔගේ විචාරිය
ඒක අපි අන්තිමටම කියමු නම් ඒ සාමනීරයාගෙන් උද්දෘතේ ඇතුලේ
පාපෝ ජාතෝති
සාමනීරෝ පාපෝ ජාතෝ අසි ඉති
සාමනීරෝ පාපෝ ජාතෝ අසි ඉති සාමනීරේ
නෑ කාලකන්න නෙවෙයි ප්‍රතමාපදී
සාමනීර
තෙමේ පාපියෙක් ඌයේ වෙහිදැයි
සාමනීර
තෙමේ නෑ කාලපණයක් නෙවෙයි මේ
සාමනීර තෙමේ පාපියෙක් ඌයේ වෙහිදැයි
පුච්චි
ඉචාරි
නං පුච්චි
ඕගෙන්
විචාලසේක හරි පැහැදිලි නේද? එතකොට ඒකේ ඔකත් අන්තර් වාක්‍යයක්. ඒ විචාලේ කුමක්ද? සාමනීර පාපෝ ජාතෝසි සාමනීරෝ ඉති. මෙන්න මේ ටික තමයි ඇහුවේ. මොකක්ද ඇහුවේ? ඒ අහපු කොටස තමයි ඔය උද්ෘතේ ඇතුලේ තියෙන්නේ. එතකොට ඒක කර්මපදේ. අහපුදි. ඒක ඇතුලේ තියෙනවා කත්‍රු ක්‍රියා සම්බන්ධය. අසි කියන්නේ ක්‍රියාපදේ. සාමනීරෝ කියන්නේ ඒකේ උක්ත පදේ. පැහැදිලි නේ? හරි. ඉතින් ඊළඟ එක
සෝ තුල්නි උත්‍රා පුනත් පුනම් පුච්චිතෝති ලංකින්චි කාර්යසි සෝ හිතමේ ඒ සාමනීරයන් වහන්සේ තුල්නි උත්‍රා තුස්නි රූපව පුනත් පුනම් පුච්චිතෝති නැවත නැවතත් විචාරණ ලදද
ලැකින්ජි කතේසි කිසිවක් නොකියේ. හරි. තාදිසේන පාපේන. ගහන කිච්ඡන් නත්ථීති අපි මුල ඉඳන් කියමු අත ඉක්බිති තේරෝ තෙරුන් වහන්සේ නං ඒ සාමනීරයා හට තාදිසේන පාපේන ඔබ වැනි පාපියෙකු විසින් මම යක්ති කෝටි ගහන කිච්චන් මගේ සැරමිටි කෙළවර ගැනීම කෘත්‍යයක් නත්ති ඉති ආහ නැත්තේ යැයි වදාළ සේක. පැහැදිලිනේ නේද? ඉතින් ඔහම හෙමින් කියන්න නැහැ කියන ඔබ වගේ පෞකාරේ මගේ හැරමිටි කෙලවර නම් අල්ලන්නවත් එපා කියලා ඉතින් කියන්න ඇති නේද? ඒක තමයි ඉතින් හරි ඊළඟට
සෝ සම්මේකක්කත්තු කාසයානි
කාසායානි
ආසායානි උපනිස්සා ගී නියාමේන පරිගහිතා බන්තේ
අපි ඒක කියලා එමු. ඔව් පුබ්බේ අහං සාමනීරෝ කියලා නවත්තන්න.
බද්දේ පුබ්බේ අහං සාමනීරෝ.
ඉවර නැහැ ඒක වාක්‍ය අපි අර්ථික කියලා එමු.
සෝ ඒ සාමනීරන් වහන්සේ සම්මේධ පත්තු සම්මේධ පත්තු වී කාසයානි
කාසයානි
අපනිත්වා
ඔව් චීවර ඉවත් කොට
ගිහි නියාමයෙන්
ගිහි ක්‍රමයෙන්
පරිත්‍රිත්වා
හැඳ
බන්ති ස්වාමීනි උද්දේ අහං සාමනීරෝ මම එර සාමනීර
සාමනීරයකි හා හරි ප්‍රති ටික කියමු බලන්න දැන් මොකද වෙලා තියෙන්නේ කියලා නේද
ඉදානි
කන ආ ඉදානි කන නම් දැන් මම එහෙම කියන්නේ දැන් කලිනුත් අපි කිව්වා මම කියන්න ඕන ක්‍රමය නේද එහෙම ඉතින් කියায়න්නේ අර සිංහල පරිවර්තන වගේ වෙනවා ඊට පස්සේ ඉදානි පන දැන් වනාහි ගිහි ජාතෝ අම්හි ගිහි ඌයේ වෙමි ඇති කමන්න ඇති
අග්ග පරිපන්ත බය
නෑ 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 ඊට උඩින් තව බය
පබ්බං පබ්බජන්තෝපි චාහං න සද්දාය පබ්බජිතෝ මග්ග පරිපන්ත බයේන පබ්බජිතෝ ඒ
ගච්ඡාමාති ආහ
පබ්බං අහං මම න සද්ද
නෑ නෑ උඩ කො මොල කෑව කිව්වේ නෑ නේ
පබ්බන්තෝපි
ච අපි ච කොටසත් එක්ක ගමු ච එසේම
පබ්බජන්තෝපි
අහං
අහං
අහං පබ්බජන්තෝපි මම පැවිදි වනුයේද
මම පැවිදි වනුයේද
සද්ධාය න පබ්බජිතෝ
සද්ධාය න පබ්බජිතෝ සද්ධාවේ නොම පැවිදි වුනිමි මග්ග පරිපන්ත බයේන
පරිපන්ත බයේන
පරිපන්ත බයේන මාර්ගයේ තපි
මාර්ග උවදුරු බයෙන්
මාර්ග උවදුරු බයෙන් පබ්බජිතෝ පැවිදි
උමෙමි
මි ඒත ගච්ඡාම ගච්ඡාම ඒත
නෑ නෑ
ඒත ගච්ඡාම
ඒත ගච්ඡාම ඉති ආහ
ඒත ගච්ඡාම ඉති ආහ
එනු මැනවි යම් යැයි
එනු මැනවි යම් යැයි සාමණේරයන් වහන්සේ කීද
නෑ දැන් සාමණේරු නෙමෙයි
නේ උපාසකතුමා කීද
හරි වැඩි හරි ඔන්න ඊළඟට හොඳ කාරණාවක් කියනවා. කියමු බලන්න මොකද්ද කියන්නේ.
මොකද්ද මාර්ග උතුරක්
ඒ අර හොරු හිමි ඉන්න කැලෑවක් නේ. ඒ නිසා.
ඉතින් පැවිද්දුම් වලන්නේ.
අඩු ඇති.
මොකක්ද මේ?
අනේ දැන්
සල්ලි නැහැ.
ඒ වanne හිමි නිසා. නැත්තම් සල්ලි ගන්න කියලා තමන්ට කරදර කරන මරන්න උනත් පුළුවන් ඇති.
දැන් කාලා විශේෂයෙන් ගන්න.
හරි කියමු.
හැන්ඩ් එකයි
ආශෝ ගිහි පාපෝපි පාපෝ සමන පාපෝපි පාපෝ ඒව
කිම් ආශෝ එවත්නි ගිහි පාපෝපි පාපෝ ගිහි පාපියාද පාපියෙක්මය
ගිහි පාපියාද පාපියෙක්මය සමන පාපෝපි පාපියේව
නෑ නෑ පාපෝයේව
සමන පාපෝ
සමන පාපෝපි
සමන පාපෝපි
ශ්‍රමණ පාපියාද
ශ්‍රමණ පාපියාද පාපෝයේව පාපියකි
පාපියෙක්මය
නෑ
අවධාරණ ඒව පදි
සොනදරි
ඒ අර ඒ එතන ඒ ඒව පදේම
අපි අර මුල් එකේ පාපු
සම්බන්ධ කරේ අපි දැන් ඒක
ගිහි
ත්වං සමන භාවයේ ත්වං සමන භාවයේ තත්වා අපි සීල මත්තං හෝරේතු
සීල
සීල මත්තං හෝරේතු නෑ සක්කි ජීංගි
ඒ ටික කියලා ඉන්න
ත්වං නුඹ සමන භාවයේ ශ්‍රමණ භාවයේහි තත්වා අපි සිටම
සිටද
සිටද සීල මත්තං සීලමතං
හරියට වචනේ අර්ථ බලලා නෙවෙයි ඔය කියන්නේ ඒකයි සීල මන්ත්‍ර තියනවාද නේ සීල මන්තන් නෙවෙයි සීල මත්තං සීල මාත්‍රය කියන එකයි අර්ථය මත්ත ශබ්දය මාත්‍ර අර්ථයයි සීල මත්තං කූරේතුං සීල මාත්‍රයක් පිරීමට න අසක්කි නොහැකි විය බලලා නෑ නේද හරි ඊළඟ එක විවේක වැඩි වෙලා නේද විවේක වැඩි වෙලා හරි ඊරංගි සනසු
කිහි පුද්වා කින් නාම කල්යාණං කරිස්සති ඉහි බවට පැමිණ කුමන නම් කුසලයක්
ඔව් යහපත කුසලයක්
කරන්නේද
තව ටිකක් ඉතලා
සාදිසේන පාපේන මේ යටි කෝටි ග්‍රහණ කිච්චම් නැත්තේදී
තාදිසේන පාපේන
තාදිසේන පාපේන
උඹ වෙනි පාපියෙකු විසින්
මේ මාගේ යටි කෝටි ග්‍රහණ කිච්චම් ඇරමිටි කොන ගැනීම යෙදීමේ කෘත්‍ය නැත්තේදී
නැත්තේ යයි වදාළ සීක ඒකේ දැන් ඒ දෙබසක් නිසා ඒ වදාළ සීක ඒ කොටස ආයේ කියන්නේ ඉතිපදෙන් නවත්තලා දෙබස යනවා හරි ඊළඟ එක කියමු බලන්න හරි විලාසය බන්දේ අනුසුපද්දෝ මග්ගෝ
තුම්මේ අන්දා පතන්නේ වසිස්සතාකි
හරි
බන්දේ ස්වාමීනි
ඒක මාරු කරලා කියන්න මග්ගෝ මාර්ගය අමනුස්සූපද්දව
සහිත
වසිස්සත
කෙසේ එහි වටින්නේ
දැයි
නෑ
කතන් කෙසේ ඉද මෙහි වසිස්සත ඉති වාසය කරන්නේ හුදෙයි විමසුවේය ඉතිරි ටික අපි ඔක්කොම කියලා හින්න නවත්තමු නේද අතයි බිති තේරෝ තෙරුන් වහන්සේ නම් ඔහුට ආවුසෝ ඇවැත්නි ත්වං නුඹ ඒවං මා චින්තයි මෙසේ නොමසිතව ඉද ඒව මෙහිම නිපජ්ජිත්වා වැතිරි මේ මරන්තස්ස අපි මම මැරෙන කල්හිදු අපරාපරං නැවත නැවත පවට්ටෙන් තස්ස අපි පෙරලෙන කල්හිදු තයාසද්ධින් උඹ සමග ගමනං නාම නත්ති ඉති ගමනක් නම් නැත්තේ යයි වත්වා කියා ඉමා ගාථා අභාසි මේ ගාථා වදාසේක. ඒ ටික අපි ඊළඟ දවසේ බලමු.